මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදි අෂ්ටාංග සීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාප්පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස ථෝක ථෝකම්පි ආචිනන්ති ශ්‍රද්ධාවත් හිමතුනි සසර සැරිසරන සත්වයාගේ සැබෑ දියුණුව සැබෑ ප්‍රගතිය සලසා දෙන මූලිකම ශක්තිය පුණ්‍ය ශක්තිය බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝකයාට පැහැදිලි කර දී වදාලා බෞද්ධ ජීවන ප්‍රතිපදාවේ මූල ධර්මය පවින් වැළකී සිටීමත් පිනට නැඹුරු වීමත් බව අපි කවුරුත් දන්නවා. බුදු පියාණන් වහන්සේ නිතරම අපට පෙන්වා දෙනවා ලෝකයේ නොයෙකුත් වටිනාකම් අතර පිනට දිය යුතු වටිනාකමක්, ඒ වගේම පින් රැස් කිරීමේ අගයක්. දැන් අද මාතෘකා කරගත්තු මේ ගාථාවෙත් ඊට අදාළ නිදාන කතාවෙන් අවධාරණ වශයෙන් පෙන්눔 කරන්නේ මෙන්න මේ කාරණේයි. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ සවැත් නුවර පිරිස් වශයෙන් එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට නිතිපතා දන් පිරිනැමීමේ දාන වැටක් දන් ක්‍රමයක් තිබුණා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ඒ දානයේ අවසානයේදී අනුමෝදනා වශයෙන් මෙන්න මෙහෙම දේශනාවක් පැවැත්වුවා. උපාසකවරුනි, යම් කෙනෙක් තමන් දන් දෙනවා, නමුත් අනිත් අය දානයට දන් දීමේ ප්‍රතිපත්තියට සමාදන් කරවන්නේ නැහැ, සහභාගී කරවගන්නේ නැහැ. අන්න ඒ බඳු පුද්ගලයාට උපන් උපන් තැන්වල භෝග සම්පත්තිය ලැබෙනවා, නමුත් පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. දෙවෙනුව තවත් කෙනෙක් තමන් දන් දෙන්නේ නැහැ, අනිත් අය දන් දීම පිළිබඳව උනන්දු කරනවා. ඒ බඳු පුද්ගලයාට උපනුපන් තන්හි භෝග සම්පත්තිය ලැබෙන්නේ නැහැ, පරිවාර සම්පත්තිය ලැබෙනවා. තවත් තුන්වෙනි කෙනෙක් තමන් දන් දෙන්නෙත් නැහැ, අනුන් දන් දීම පිළිබඳව උනන්දු කරවන්නෙත් නැහැ, සමාදන් කරවන්නෙත් නැහැ. ඒ බඳු කෙනාට භෝග සම්පත්තියත් ලැබෙන්නේ නැහැ, පරිවාර සම්පත්තියත් ලැබෙන්නේ නැහැ. හතරවෙනුව දක්වනවා තවත් කෙනෙක් තමනුත් දන් දෙනවා, අනිත් අයත් දන් දීමට සමාදන් කරනවා. අන්නේ බඳු පුද්ගලයාට උපනුපන් තැන්වල සංසාරේ භෝග සම්පත්තියත් පරිවාර සම්පත්තියත් ලැබෙනවා කියලා. මේ දේශනාව අහන් සිටි නුවණැති උපාසක මහත්මියක් කල්පනා කරනවා මේක මහා ආශ්චර්යවත් දෙයක්. මම මේ සම්පත්‍ති දෙකම ලබා ගන්න ආකාරයට කටයුතු කරන්න ඕන කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනාවෙන් පස්සේ වැඩම කරන්න සූදානම් වෙනකොට මේ මිනිසයා ඉදිරියට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරනවා, භාග්‍යතුන් වහන්සේ හෙට දවසට අපෙන් දානීය පිළිගන්න කියලා. සංඝයා වහන්සේලා කී නමක් අවශ්‍යද කියලා බුදු පියාණන් වහන්සේ ඇහුවා. මුළු භික්ෂු සංඝයාම, බුද්ධ ප්‍රමුඛ මුළු මහත් සංඝයාටම තමයි මගේ ආරාධනාව කියලා. බුදු පියාණන් වහන්සේත් ඒකට කැමැත්ත පළ කළා. තුෂ්ණීම් බුහෝතව කියන්නේ නිශ්ශබ්දව ඒක පිළිගත්තා. ඔන්න ඉතින් මේ මිනිසයා, මේ උපාසක මහත්මයා ඊළඟට ගමට ගිහිල්ලා ගෙන්ගෙට යනවා. අම්මේ තාත්තේ, මම හෙට දවසට බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දානයට ආරාධනා කළා. තම තමන්ට පුළුවන් මට්ටමින් යම් යම් ප්‍රමාණයට භික්ෂුන් වහන්සේලාට තමන්ට දෙන්න පුළුවන් නම් දානය, අන්නේ ප්‍රමාණයට කළමන අරගෙන අපි එක තැනකට රැස් වෙලා දානය සූදානම් කරමු කියලා ওই විදිහට උද්ඝෝෂණය කරමින් මේ මිනිසයා ගෙන්ගෙට යනවා. එහෙම යන අතරේ එක සිටානන් කෙනෙකුගේ වෙළඳ ශාලාවට, දැන් මේ සිටානන් කියන එක දැන් මේ කාලේ ව්‍යාපාරිකයෙක් මුදලාලි කෙනෙක් කියලා කියන වගේ තැනැත්තෙක් වෙන්න ඕන, ඒ වෙළඳ ඒ ස්ථානයට වෙළඳ ශාලාවටත් ගියා. එතකොට මේ සිටානන් මේක පිළිබඳව යම් කිසි විදියක ඊර්ෂ්‍යා සහගත ද්වේෂ අදහසක් ඇති කරගත්තා. මේ මිනිහා තමන්ට දන් දෙන්න පුළුවන් ප්‍රමාණයට සංඝයා වහන්සේලාට ආරාධනා කරන්න නැතුව කරන්න බැරි වැඩක් පටන්ගෙන ගම පුරා කෑ ගහ ඇවිදිනවා කියලා. ඊළඟට මොකද කරේ? ඔච්චමට වගේ ආගෙන්න මමත් සමාදමත් දෙන්නම් කියලා අර පුද්ගලයාට දෙනවා ඇඟිලි තුනකට අල්ලලා හාල් යට ටිකකුත්, මුං යට ටිකකුත්, මෑ යට ටිකකුත්, ඒ වගේම තෙල්, ගිතෙල්, පැණි ආදිය දීමේදී කෙනෙස භාජනයේ කෙනෙස දමලා යන්තම් බින්දු බින්දු කීපය. මේ උපාසක මහත්මයාත් අර අනිත් අය දුන්න දාන වස්තුන් වෙන භාජනයකට අරගෙන මේ සිතානන් දෙන දේවල් වෙනම භාජනයකට ගත්තා. මේක දැකලා සිතානන්ට සැකයක් ඇති වුණා. මොකක් හරි මෙතන මේ මිනිහා මට නිග්‍රහයක් කරයි කියලා. ඒ අතරේ අර මේ සිද්ධිය බලාගෙන හිටි අය ඉන්දියාවේ ඒ කාලේ, දැන් මේ කාලෙත් එහෙම වෙන්නේ නැති ගම් ගොඩේ නම් පට බඳින්න බොහොම දක්ෂ බව පේනවා. මේ සිතානන්ට නමක් පට බැඳා. බලල් පාසිටානන් කියලා. අර බලලෙක් අතින් අල්ලගෙන අර පහින් අරගෙන මොකක් හරි දෙන්න වගේ ඒ වගේ අර ඇඟිලි තුනෙන් හාල්යට දුන්න නිසා ඒකට උපහාසාත්මකව මිසිරානන්ට නමකුත් පට බැඳා බිලාල පාදක සෙට්ටි කියලා බලල් පාසිටානන් කියලා. ඉතින් කොහොම හරි මේ සිටානන් මොකද කරේ අර උපාසක මහත්මයා බඩු අරගෙන යනකොට රහසින් වගේ තමන්ගේ සේවකිය කියවුවා පිටිපස්සේ මොකද්ද මෙයා කරන්නේ කියන බලාගෙන අවිල මට කියන්න කියලා. මේ උපාසක මහත්මයාත් අරවා වීසි කරේ නැහැ. මොකද කරේ? අර දානි පිළියෙල කරන ස්ථානයට ගිහිල්ලා කැඳපත් ආදිය සූදානම් කරන මේ ලොකු භාජනවලට හැම එකකටම හාල් යට දෙක බැගින්, මුං යට දෙක බැගින්, ඇටිය දෙක බැගින්, මෑ යට දෙක බැගින් දැම්මා. කැවුම් එහෙම සූදානම් කරන ඒවටත් අර පැණි, තෙල් ආදියත් බින්දු බින්දු දැම්මා. දැන් මේ සිටානන්ට මහත්ඵල මහානිසංස වේවා කියලා, සිටානන්ට මේ දානි මහත්ඵල වේවා කියලා. ඕක බලන් ඉඳලා සේවකයා ඇවිල්ලා මේ සිටානන්ට කිව්වා. ඒත් සිටානන්ගේ හිත මුරුදු මොලක්ුණේ නැහැ. සිටානන් කල්පනා කරා හොඳයි හෙට දවසෙත් අපි බලමු. හෙට දවසේ ඒ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා ඉවර වෙලා මගේ නම අරගෙන මට නිග්‍රහ කරොත් මම දන්නවා කරන වැඩේ කියලා. ඔන්න මේ සිටානන් ඊළඟ දවසේ දාන දවසේ ඉනේ හිරිකියක් වගේ යම්කිසි උල් ආයුධයක් අරගෙන යනවා මට නිග්‍රහ කර හැටිය මම මේ මිනිස්සු මරනවා කියලා. ඒ තරම් ද්වේෂ සිතකින් වගේ මේ සිටානන් ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් දාන කටයුතු හොඳට නිමා වුණා. මේ අන්තිමේදී අර ප්‍රධාන අර්ධායක මහත්මයා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ අද මේ අපි මේ දාණය දුන්නේ මේකට මෙහැම දිනෙකම සහභාගී වුණා. ඒ අයගේ ශක්ති ප්‍රමාණයෙන් සමහරු හුඟක් දුන්නා, සමහරු ටිකක් දුන්නා. ඒ හැම දිනාටම මේ දාණය එකසේ මහත්ඵල වේවා කියලා මේ මිනිසියා කිව්වා. එතකොට මේ කහල් අර සිටානන්ට විශාල සිත් වේදනාවක් ඇති වුණා. අපුයි මෙහෙම කෙනෙකුට නේද මම මේ මෙහෙම කෙනෙක් මරන්න නේද ආවේ කියලා ඉදිරියට ඇවිල්ලා වැඳ වැටිලා සමාව ඉල්ලුවා. මොකද්ද මේ හේතුව කියලා අහුවාම ඒ සිටානන් මේ ප්‍රවෘතිය කිව්වා. ඒ වගේම බුදු පියාණන් වහන්සේත් මොකද්ද මේ වෙන්නේ කියලා බලන් ඉඳලා අර ලොකු දායකුන් හැගෙන් අහුවා මොකද්ද මේකට හේතුව කියලා. ඔන්න ඒ කාරණේ කිව්වට පස්සේ ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ අර සිටානන්ට කියනවා, සිටානනි බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට සුළු දෙයක් දුන්නත් ඒක සුළු කියලා හිතන්න එපාය. ඒක ගැන නිගරු කරන්න එපාය. සුළු දෙයක් හැටියට සැලකන්න එපාය. නුවණැති පුද්ගලයින් ටිකෙන් ටික නමුත් පින් කරලා විනින් පිරෙනවයි කියලා හරියට උපමාවට දැම්මේ දුන්නේ. වහින වෙලාවක එළිය තැබූ භාජනයක බිඳු බිඳු එකතු වෙලා වතුර පිරෙනා වගේ. ඒ අදහස තමයි මේ අපි මාතෘකා කළ ගාථාවේ තියෙන්නේ. මා පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආකිණං. මේ පින මා කරා ඉන්නේ කොහොමද කියලා පිනට අවඥා කරන්න එපාය. සුළු හැටේට සලකන්න එපාය. මා පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති. වතුර බින්දු වැක්කිරීමෙන් වතුර කලයක් වුණත් පිරෙනවයි. ඒ වගේම පූරති ධීරෝ පුඤ්ඤස තෝක තෝ කම්පි ආචින ටික ටික එකතු කරලා නමුත් නුවණැති පුද්ගලයා, පඬිත පුද්ගලයා පිනෙන් පිරෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් මහසේ දේශනා කළා. ඒ ගාථාවත් එක්කම දේශනා කළ ධර්ම දේශනාව අහලා විශාල පිරිසක් ඒ ප්‍රතිඵල ලැබුවා. මෙතන විශේෂයෙන් කියවෙනවා අපි සමහර විට කෙනෙකුට සැක හිතෙන්නත් පුළුවන් දෙයක්, අර කියාපු අර සිතානනුත් සෝවාන් වුණා කියලා. එසේ නමුත් කතාව එහෙමයි තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ කතාව ආශ්‍රයෙන් අපිට ගත හැකි යමක් තිබෙනවද කියලා අපේ ජීවිතවලට. අත වශයෙන්ම ආරම්භක වශයෙන් අපි බැලුවත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවම ලෝකයාට විශාල ශාන්තියක් ගෙන දෙන කාරණයක් හෙළි කිරීමක්. මොකද දැන් දන් දීම කියන එක හොඳ ප්‍රතිපත්තියක් බව අපි කවුරුත් දන්නවා. නමුත් දන් දීම එකම යන ඒ වගේම වටිනා දෙයක් හැටියට මෙතන දක්වලා තිබෙන දන් දීමට අනිත් අය උනන්දු කරවීම. ඒකට යොදලා තියෙන්නේ සමාදාන කියන වචනේ. පින්වතුනි මේ වචනවල අර්ථය වෙනස් වෙන හැටි කාලයක් යනකොට අපිට හිතා ගන්න පුළුවන්. දැන් සීලය ගැන පාවිච්චි කරනකොට යොදන වචනෙම තමයි මෙතන යොදලා තියෙන සමාදානය කියලා. සීල් සමාදන් වෙනවා, සමාදන් කරවනවා. නමුත් දානීය පිළිබඳව දැන් විවහාරයේ තිබෙන්නේ ඒකයි එදෙන්නේ බොහෝ විට මුදල් සමාදන් කරනවා. අර පුද්ගලයන් සමාදන් කරවීම නෙවෙයි මූලික අර්ථය නම් දන් දීමේ ප්‍රතිපත්තිය පිළිගන්න සැලැස්වීම කියන එකයි සමාදානිය කියලා කියන්නේ. දැන් සීල සමාදානිය කියලා කියන්නේ සීල ප්‍රතිපත්තියක් පිළිගන්න සලස්වනවා. ඒ වගේම දන් දීමේ ප්‍රතිපත්තිය පිළිගැන්වීම කියන එකයි මූලික අදහස සමාදානිය කියන එක. නමුත් දැන් මේ වචනේ දානිය ගැන කියනකොට සම්මාදම වෙලා. ඒක සම්මාදම වෙලා ඒක ආර්ථික පැත්තට නැඹුරු වෙලා සම්මාදමේ සාර්ථකත්වය බලන්නේ ඒ සම්මාදම් ලැයිස්තුවේ එකතු ආනුවයි. නමුත් ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් සම්මාදමේ යන කට්ටියෙන් කල්පනා කරගන්න ඕන ඇත්ත වශයෙන් අපේ පරමාර්ථය විය යුත්තේ ඒ පුද්ගලයාගේ හැකියාව අනුව යමක් දෙන්න ඒ දෙීමේ ප්‍රතිපත්තියට හුරු කිරීමයි. ලැබෙන ඒ ගණන වේතන වැඩිගත් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට දැන් එහෙම බලනවා දැන් සීලයට දැන් අපි කියන එහෙමනම් කියන්න පුළුවන් සිලුත් සමාදම් කරා කියලා. අපි සීල් සමාදම් කිරීම වගේ තමයි මේ සීල් දීම කියන එක. මොකද ඒ සීල ප්‍රතිපත්තිය පිළිගන්න සලස්වනවා. අන්න ඒ වගේ දාන ප්‍රතිපත්තියත් පිළිගන්න සලස්වනවා. ඒ කාරණිය අන්න ඒකට නිදර්ශනයකුත් මේ කථාන්තරින්ම ලැබෙනවා. ඇත්ත වශයෙන්ම මේ මෙතන නම් වශයෙන්වත් සඳහන් නොවෙන මේ පඬිත උපාසක මහත්මයා අති ශ්‍රේෂ්ඨ චරිතයක් ඇති කෙනෙක් බව අපට හිතා ගන්න පුළුවන්. මේ කාලේ සංවිධානාත්මකව පින්කම් කරන අයට හොඳ පාඩමක් හොඳ ආදර්ශයක් ඒ උපාසක මහත්මයාගෙන් ලැබෙනවා. මොකද ಗುಣ සම්භාරයක් මේ කතාව තුලින් හොඳට කල්පනාවෙන් බලනවා නම් අපට පේනවා. එකක් තමයි ඒ උපාසක මහත්මයාගේ අදිෂ්ඨාන ශක්තිය. දැන් අර හෙට දවසට බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට ආරාධනා කරන්න කියන එක කොයිතරම් බරෑරුම් වැඩක්ද? හරියට ඒක කරගන්න බැරි වුණොත් කොයි විදිහට හිටිනවද බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයන ඊළඟ දවසේ කුසගින් ඉන්නේ. නමුත් අර පුද්ගලයාගේ චිත්ත ශක්තිය කොයිතරම්ද කියතොත් අර හිත ඇතනම් පත කුඩාද කියලා කියමනක් තියෙන්නේ. ඒ වගේ වැඩි ශ්‍රද්ධාවයි අර ධර්මදේශනාව නිසා ඇති වුණු සම්‍යක් දෘෂ්ටියයි නිසා මේ පුද්ගලයා මේ විශාල බරක් කරට ගත්තා. නමුත් ඒකට ගැළපෙන නිහතමානීත්වයක් තිබුණා. ඒකට ගැළපෙන පරිත්‍යාගයක් තිබුණා. ඒකට ගැළපෙන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ බ්‍රහ්ම විහරණය තිබුණා. ඒ වගේම ධර්ම විජය ප්‍රතිපත්තිය අනුව ගමන් කළා. ඒක නිසා ඒ උපාසක මහත්මයාට ඒ කාරණේ ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. දැන් මේ පින්වතුන් දන්න ඔය විදිහ සංවිධානාත්මක පින්කම් කරනකොට සමාජයේ නානාවිධ බලාපොරොත්තු නැති කරදර එරෙහිකම් ඉදිරිවාදුකම් ඉදිරියට එනවා. ඒකේ නිදර්ශනයක් තමයි මේ සිතානන්ගේ ඔච්චං කටයුත්තත් ඒ වචනත්. නමුත් මේ පුද්ගලයා කැළඹුණේ නැහැ. නිහතමානීව ඒ දුන්න දේ සාමාන්‍ය කෙනෙක් නම් ඒවා පැත්තකට විසි කරලා එහෙම නැත්නම් එතන කෝලහලයක් වෙන්නත් පුළුවන්. මට නිග්‍රහ කරන්නේ මොකද කියලා. ඒ මොකක්වත් නැහැ. ඒක වෙනම භාජනයකට ගත්තෙත් ලොකු අදහසකින්. ඒ වගේම අපි මේ පුද්ගලයාගේ නිහතමානීත්වය අපට පේනවා. දැන් මේ ගමපුරා දැන් මේ කාලේ වගේ යකඩ කටවල් නැහැ. ඒ මිනිස්යාගේ කටම පාවිච්චි කළ අම්මේ තාත්තේ කියලා ඒ සම්මාදම් කරන්න ගියේ. අම්මේ තාත්තේ කියලා කියනකොට ඒක අර ලොකු එතන සමානාත්මතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ආකල්පයක් අනුවයි ලොකු කරුණා මෛත්‍රියක් ඇතිවයි අර මිනිස්යා ඊළඟට අර සිතානංගෙන් ඔච්චන් හැටියට ලැබුණු දේ පවා ඒක මහත්ඵල මහානිසංස වෙන ආකාරයට අර විශාල භාජනවලට ටික ටික දැම්මා. අන්න ඒක තමයි නියම සම්මාදම් කියලා කියන්නේ. දැන් බොහෝ විට දැන් මේ කාලේ නම් මේ පින්වතුන් නොවුනත් ඇතම් කෙනෙක් ඉන්නවා ওই විදිය සම්මාදම් කටයුතු වලට ගියාම නිලතල තියෙන ඇති හැකි අය ළඟට දෙකට තුනට නැවිලා නොයෙකුත් විදිහේ චාටු වචන කියලා ලොකු සම්මාදමක් බලාපොරොත්තු වෙනවා. ඒක ලබා ගන්න බලනවා. එහෙම නැත්නම් ඊටමත් අසරණ දුගී මිනිසෙක් එදා වේල කන්න නැතුව මහා පරිත්‍යාගයක් හැටියට සුළු මුදලක් දුන්නොත් ඕක පරිසම් කරලා තියාගන්න කියලා අර පුද්ගලයාට නිග්‍රහ කරලා අන්තිමට හැරිලා එනවා. අන්න ඒ විදිහ ආකල්පයකුත් ඇතැම්මයි තියෙනවා. අන්න එතන සමානාත්මතාවක් නැහැ. ඒ වගේ නෙවෙයි මේ මිනිස්සයා අර දෙන්න පුළුවන්කම තිබෙද්දිත් උපහාසාත්මකව නිඳාසහගතව දුන්නු දේ ගැනවත් කලකිරෙන්නේ නැතිව ලොකු කරුණාවක් මෛත්‍රියක් ඇතිව උපේක්ෂාවක් ඇතිව ඒ මිනිසයාට ඒ සිතානන්ට සතක් සැලසෙන ආකාරයට කටයුතු කළා. ඒක නිසාම තමයි එහෙම නැත්නම් එහෙම නුනනම් එහෙම සමහර විට ජීවිතය හානි වෙන්නත් ඉඩ තිබුණා. අන්න ඒක හොඳම ආදර්ශයක් මේ කාලේ සංවිධානාත්මක පින්කම් කරන අයට. කොයි විදිහේ ඇතුළත කොයි විදිහේ ශක්තියක් තියෙන්න ඕනද ඒ විදිහේ ලොකු වැඩක් කරන්න කියලා. එහෙම නැති වෙනකොට තමයි නොයෙකුත් විදිහේ අර්බුද හදාගෙන අනිත් අයගේ හිත දූෂ්‍ය කරලා තමන්ගේ හිත දූෂ්‍ය කරගෙන අන්තිමට තුනුරුවන්ටත් නිග්‍රහ කරලා පින්කම් වලින් ඈත් වෙන්නේ. අන්න ඒක නිසා මේ කථාන්තරෙන් අපි මේ පැත්තෙන් උද්ගත යුතු ප්‍රයෝජන ගන්න ඕන. ඊළඟට ඒකටම ගැළපෙන එකක් තමයි බුදු පියාණන් වහන්සේ මේ මහා කාරුණික බුදු පියාණන් වහන්සේ ගැන අපි අමුතුවෙන් නොකිව්වත් මේ පින්නතුන් දන්නවා මහා පුදුම විදිහේ ඒ මහා කරුණාවත් මහා ප්‍රඥාවත් අනුව ඒ දේශනා කරන හැම වචනයකම තියෙන විශාල ගැඹුරක්. දැන් මෙතන මේ පින්වතුන්ට අහන්න ලැබුණු ගාථාව ඇත්ත වශයෙන්ම අර ප්‍රධාන දායක මහත්තයාට කළ අනුමෝදනාවේ කොටසක් නොවේ. අර බලල් පාසිටානන් කියලා ඒ නමක් ලැබුණු අර සිටානන්ගේ සුළු හාල්යට මුංයට දානෙට කළ අනුමෝදනාවක්. ඒක හොඳට මතක තියාගන්න තියෙන්නේ මේ ගාථාවේ තියෙන්නේ බුදු පියාණන් වහන්සේ අර පුද්ගලයා සැනසුවා. දැන් මේ පුද්ගලයාට ලොකු සංවේගයක් ඇති වෙලා. අපොයි මෙහෙම කෙනෙකුට නේද මම මේ විදිහේ දෙයක් කළේ? මේ වගේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට මම සුළු දෙයක් නේද දුන්නේ කියලා ඒ විදිහට පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැති අවස්ථාවේ. නමුත් බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒ සැනසුවා ඒ පුද්ගලයා. එහෙම හිතන්න එපා උපාසකයන්. පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ වගේ සංඝයාට මේ පූජා කළ පොඩි දේ වුණත් ඒක ටිකෙන් ටික හැම කරලා කවදා හරි පිනෙන් පිරෙන්න පුළුවන් කියලා ලොකු බලාපොරොත්තු ලොකු තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙන ආකාරයට සිත සනසමින් දේශනාවක් කළා. ඒ දේශනාවයි දැන් මේ පින්නතුන්ට මේ අපි මාතෘකා හැටියට තිබුවේ. ඉන් අපට පේනවා අර ලොකු දායක මහත්තයාගේ මුණ හොඳ කරන්න නෙවෙයි බුදු පියාණන් වහන්සේ අර දේශනාව කළේ. අර ධර්මයේ නොදත් තව දුර්වලතාවල් ඇති පුද්ගලයා හැදෙන විදියට තැනත්තට සනසිල්ලක් ඇති වෙන ආකාරයටයි ඒ දේශනාව කළේ. ඉතින් ඒක නිසා අපට අර ප්‍රශ්නයක් වගේ බැලු වැල්මට පේන කතාවගේදී සඳහන් වෙන්නේ අර සිතානන් සෝවන් වුණයි කියලා. ඒකත් සමහර විට පුදුමයක් නෑ. බොහෝ විට ඒ විදිය ලෝකෝත්තර තත්ත්වවලට පණින්නේ ඒවට වැටෙන්නේ යම්කිසි චිත්ත විප්ලවයක් තුලින්. ඒක තුලින් ගැඹුරු අවබෝධයක් එනවා. එහෙම එකක්ද අපි දන්නේ නෑ. එහෙම වෙන්න ඉඩ තිබෙනවා. ඒ විදියටයි අර නුවණැති උපාසක මහත්මයාගේ කටයුතු බුදු පියාණන් වහන්සේගේ වචනයක් ඉදලා තිබෙන්නේ. එතකොට ඒ කථාන්තරය ආශ්‍රයෙන් අපට හුඟක් කාරණා ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපි මේ ඒගාථාවිනුත් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ පින් පිළිබඳ අදහස ඒක ගැනත් කල්පනා කරලා බලමු. දැන් මේ සමාජයේ බොහෝ දෙනාට මේ පින කියන එක ඒ තරම්ම ඇත්ත වශයෙන්ම ධර්මානුකූලව බෞද්ධයින් තුල පින් පව් කියන එක අර විදිහට ප්‍රතිපත්තියක් වින යුතු නමුත් බොහෝ දෙනා ඊට වැඩිය වටින දේ හැටියට සැලකන්නේ මේ ලෝකයේ අර తాවකාලික වටිනාකමක් ඇති රන් රිදී මුතු මැණික් ආදියයි. නමුත් ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනොත් නම් ධර්මානුකූලව බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව ලෝකයේ තිබෙන ආර්ථික උද්ධමන ආදියට භාජනය වෙන්නේ නැති සනාතන වටිනාකමක් ඇති රන් කාසියක් වගේ දෙයක් තමයි පින කියලා කියන්නේ. මොකද බුදුවරුන් පහළ වුණා හෝ නුණා හෝ බුද්ධෝත්පාද කාලේ හෝ අබුද්ධෝත්පාද කාලේ හෝ වේවා ඒ ධර්මතාව අනුවම පිනක තිබෙන ආනිසංස ශක්තිය ඒ විපාක ශක්තිය නැති වෙන්නේ නැහැ. ඒක සනාතන වටිනාකමක් තිබෙනවා. එහෙම සනාතන වටිනාකමක් නැත්නම් පින් තුලින් කෙනෙකුට පාරමී පුරන්න බෑ. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. පසේබුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මොකද කරන දේ එතන එතනම ඉවරයි. නමුත් මේක මේ ඇත්ත වශයෙන් කියනවා නම් කර්ම නියාමතාවයේම කොටසක්. මේ පින්නතුන් කතිකුත් අහලා ඇති. හැම කෙනාටම තමන්ගේ කියලා අයිතියක් තිබෙන තමන් කරන කර්මයයි සම්මස්සකා. ඒ තමන්ගේ දාය ආදියත් කර්මයයි. තමන් උපදීම පිළිබඳව තීරණය කිරීමත් කර්මේනුයි. බන්ධුවරයාත් කර්මයයි පිළිසරණත් කර්මයයි කියලා ආදි ආශයෙන් බුදු පියාණන් වහන්සේ කර්මය පිළිබඳව කළ දේශනාවෙම කොටසක් තමයි මේක. පවත් පිනත් ඒක තමයි අරගෙන යන්නේ අපි කරන දේවල්. අපි කරන කර්ම ටිකයි අපි අරගෙන යන්නේ. දැන් මෙතන අපි අවධාරණය කරන්නේ පිනයි. එතකොට ඒ විදිහට බලනකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයේ කෙනෙකුට ඇති නියම නිධානය, නියම ධන සම්පත්තිය පිනයි. පුණ්‍ය සම්පත්තියයි. ඒ වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ බොහෝ දේශනා කරලා තිබෙනවා. මේ පින් උතුනුත් කොටිකුත් අහලා ඇති දාන පින්කම් ආදීදී නමුත් ඒක ඇහු පමණට ඒක සුළු කොට සැලකිය යුතු නෑ. ගැඹුරු අදහසක් එතන තිබෙන්නේ. අපේ චිත්ත සන්තාණය තුලින් අපට අපේම අනාගත සංසාරික ජීවිත සාර්ථක කර ගැනීමට එහෙම නැත්නම් අපේ ප්‍රණිදි වශයෙන් අපි තබා ගන්න ඉලක්ක සාර්ථක කර ගැනීමට උපකාර වන වටිනාම දේ තමයි මේ අකුරු දෙකකින් තිබෙන පින කියන එක. එතකොට මේ පුණ්‍යස්කන්ධය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා නිධානයක් හැටියට එක් අවස්ථාවක දක්වලා තිබෙනවා දීර්ඝ දේශනාවකින්. දැන් සාමාන්‍ය ලෝකයේ දැන් ඒ කාලේ නම් නිධාන කියලා තැන්පත් කළා ඔය මහ සිටුවරු එහෙම බොහෝ විට ගංගාවල් ලයිනේ ගංගියුරු වල ඒව හංගලා තැන්පත් කරලා යම්කිසි සලකුණක් දානවා තමන් විතරක් දන්න. ඒ දැන් මේ කාලේ වගේ ඔය බැංකු ආදී ඒවා බොහෝ දුරට අඩු ඇති. ඒක වෙනුවට ඒවා බිම නිධාන කරනවා ඒක කැලේ හරි කොතනක හරි. ඉතින් එහෙම නිධාන කරලා ඒ අය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ නිධානය මට අර විදිහේ යම්කිසි රාජ උපাদ্রව ඒ කියන්නේ නඩුහබ මේ කාලේ ඇටියට කියනවනම් එහෙම නැත්නම් රෝග පීඩා දුර්භික්ෂ ඒ විදිහ අගහිඟකම් ඇති වුණු අවස්ථාවල මට මේ නිධානය පිහිට වෙනවා කියලා. එහෙම හිතුවට මොකද සමහර විට ගඟට ගහගෙන යන්න පුළුවන් අර නිධාන. ඒවයි යොදාපු ඒ සලකුණු අමතක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් අකමැති දායාදකින් එහෙම නැත්නම් හොරුන් එහෙම ඇවිල්ලා ඒවා ගලවලා ඒවා උගුල්ලගෙන යන්න පුළුවන් අරගෙන යන්න පුළුවන්. ওই විදිහට නිධාන ජීවත්ව ඉන්න කාලෙම ඒව නැති වෙලා යනවා විනාශ වෙලා යනවා. පොරුන්ට ගන්න පුළුවන් ගින්නෙන් විනාශ වෙන්න පුළුවන් කියලා ඔය ආදි වශයෙන් දක්වන්නේ. ඒ සාමාන්‍ය ලෝකයා ඔය ලොකුට තැම්පත් කරගන්න තැම්පතු ඉතුරුම් ආදී වශයෙන් නොයනෙකුත් වචන පාවිච්චි වෙන දැන් කාලේ ඒ වගේන අපි පමණයි බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ නමුත් මුළු මහත් සංසාරයටම ඉතුරු වෙන්නේ දැන්පත් වෙන්නේ ඔන්න ඔය පින්්‍ය නිධානයයි ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒක අනුගාමික නිධානයක් හැටියට තමන් සමගම මිය පරලෝ යනකොට තමන්ට ඒ ඊළඟ භවයට අවශ්‍ය උපදී සම්පත් ආදී පවා ළඟා කර දෙන ශක්තියක් තිබෙනවා පින කියන එක ඒ පුණ්‍ය ශක්තිය තුල ඒකට ඒක නිසා තමයි කියන්නේ අසාධාරණ මඤ්ඤේසං අචෝර හරණෝ නිදි කෛරාත දීරෝ පුඤ්ඤානි යෝනිදි අනුගාමිකෝ කියලා ඔය ප්‍රකට ගාථාවක් තිබෙනවා අසාධාරණ අඤ්ඤේසං අනිත් අයට සාධාරණ නැහැ කියලා කියන්නේ අනිත් අයට බෙදා ගන්න බෑ ඒ පින ඕන වුණත් බෙදා ගන්න බෑ අනුමෝදන් වීමෙන් මිසක් අසාධාරණ හොරෙන් ගන්න බෑ අසාධාරණ අඤ්ඤේසං අචෝර හරණෝ නිදි හොරුන්ට හොරගම් කරන්න බැරි එක ඒක නිසා නුවණැති පුද්ගලයා මේ අනුගාමික නිධානයක් වන පින කරා පින් කරන්න කියලා බුදු පියාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් දක්වනවා. ඒකට මේ පින කියලා කියනකොට දැනට මේ පින්නතුන්ගේ හිතේ තිබෙන දානමය පින. නමුත් ධර්මයේ දක්වනවා පුණ්‍යස්කන්ධ තුනක්. දානමය, සීලමය, භාවනාමය වශයෙන්. ඒ ඔක්කොම අයිති මේකට. ඒකට අර ඒ දානමය, සීලමය, භාවනාමය වශයෙන් එකතු කරගන්න පුණ්‍ය නිධානය තුලින් තමයි ලෝකෙට බුදු කෙනෙක් බිහි වෙන්නේ. බුදු කෙනෙක් ඇති වෙන්නේ. පසේ බුදු කෙනෙක් ඇති වෙන්නේ රහතන් වහන්සේලා. තව නොයෙකුත් ඒ මහා ශ්‍රාවක ආදී තත්ත්වෙ ලැබෙන්නේ මොකද ඒ උද්ධමනයට භාජනය නොවන සනාතන වටිනාකමක් ඇති දෙයක් නිසා පින. ඒවා කලින් කලට වෙනස් වෙනවනම් අර තමන්ගේ පරමාර්ථය ඉෂ්ට කරගන්න බෑ. වෙනස් නොවන නිසාම තමයි ඒ ජාතියින් ජාතියට ඒ පින් එකතු වෙනා මේ ඥානේ තැන්පත් වෙලා ඒකට අනුරූප ඒ කර්ම ශක්තිය නිසාම යම්කිසි යොමුවකට ගෙන යනවා. අමුතු ප්‍රාර්ථනා නැතත් ඒ පින්වල තියෙන ආනිසංස බලයක් ඒ දැන් මේ පින්නතුන් දන්නවා ආහාරය ගැන කියනකොට ආයු වර්ණ සැප බල ප්‍රඥා ඒ ආහාරය තිබෙන නිසා නිදර්ශනයක් වශයෙන් කියනවනේ ඒ ආයු වර්ණ සැප බල ප්‍රඥා තමන්ටත් ලබන්න පුළුවන් කියනවා ඒ වගේම ඒ දෙන දේවල් වලට ආවේනික ඒවට අයිති යම් යම් ශක්තියින් තිබෙනවනම් ඒකට අනුරූපවම ඒකට ගැළපෙන ආකාරයට විපාක ආනිසංස ලබා ගන්න පුළුවන් බවත් මේ පින් පිළිබඳව සඳහන් වෙනවා ඒ වගේම පින් කිරීම ගැනත් ඇත්ත වශයෙන්ම පින් කිරීමට සුදුසු ආකල්පයක් සිතක් සකස් කරගෙන සිටිනවනම් පින් කිරීම දුෂ්කර නැහැ. මහ පුදුමයි මේ හරිය නුවණැත්තට හැම තිස්සෙම පින් පිරෙන විදියට තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්. දැන් පිනට සුදුසු සිත තමයි මේ පින්න තුන අහල ඇති කොතිගොත් තුන් සිත පහදා දන් දෙනවා කියලා තියෙනවා. දන් දීම පිළිබඳව දන් දෙන්න කලින් සොම්නස ඇති කරගන්නවා. දෙන අතරේ ප්‍රසාදය ඇති කරගන්නවා. මේ බුද්ධ ආදී රත්නයත් සංඝයා වහන්සේලාට එහෙම පින් දීමේදී ගුණ සම්පත්තිය ඇති අයට පින් දීමේදී ප්‍රසාදයක් සද්ධාාවක් ඇති කරගන්නවා ඊළඟට දුන්නට පස්සේ ඒ ගැන සතුටු වෙනවා දැන් අර කියාපු සිතානන් අර කියාපු තුන් සිතෙන් මුල් සිත් දෙකම කිලිටි වෙලායි තිබුණේ නමුත් යටත් පිරිසෙන් අර අවසාන සිතවත් සකස් කරගන්න තමයි අර බුදු පියාණන් වහන්සේ අර විදියට ගාථාවක් පවා වදාළේ ඒක ගැන පසුතැවෙන්න එපා ඔය දුන්න එකත් ලොකු දෙයක් කියලාන්නේ වගේ අන්නේ වගේ අපි එතකොට ඇත්ත වශයෙන් පින් දෙන පින්වතුන් කල්පනා කරන්න ඕන දන් දෙන්න කලින්ම ඒකට සුසු ආකල්පයක් සකස් කරගන්න ඕන ඒකට උපකාර වෙනව ශ්‍රද්ධාව වගේම සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ මේ පිනේ එකට කියනවා කර්මය කර්මඵල අදහා ගැනීම කියලා ඒ කර්මය කර්මඵල අදහා ගැනීම කියන ඒ විශ්වාසය තිබෙනවා නම් සම්‍යක් දෘෂ්ටිය තිබෙනවා නම් අර දන් දී මාදී කටයුතු වලදී ලෝකයාගේ නින්දා ප්‍රශංසා වලින් සැලෙන්නේ නැහැ ඒ අය නින්දා කළා හෝ ඒවා ප්‍රශංසා කළා හෝ ඒවා පිනෙහි නෛසර්ගික විපාකේ මා කරා එනවා කියලා දැඩි අදිෂ්ඨානයන් අර උපාසකුන් නැහැ වගේ ඒවා තියුන නිසා තමයි කැළඹුණේ නැත්තේ ලෝකයේ බාධක වෙනව නොදන්න අයගෙන් නමුත් ඒ හැම එකක්ම පසුබාගෙන තමන්ගේ සම්‍යක් දෘෂ්ටිය තිබෙනම නම් පින පිළිබඳව මේක කොයි විදියට මං අමාරුවෙන් කර තනමට වැඩියත් පින කියලා හිතාගෙන කරත් අන්නේ එතකොට ඒ පින ශක්තිමත් වෙනවා ඒ වගේම ඒ දානමය පින සීලමය පින කියන එකත් ඒ වගේම දෙයක් ඒකත් බුදු පියාණන් වහන්සේ දක්වනවා ඒකත් දානයක් හැටියට සමහර අවස්ථාවල මහා දාන පහක් හැටියට දක්වන මේ පන්සිල් රැකීම මොකද එතනත් කරන්නේ විශාල පරිත්‍යාගයක් පරපණන සීමෙන් වෙන්වීමේ ඒ අදිෂ්ඨානය අරගෙන ඒ ශික්ෂාපදය රකින්න පින්වතා අනන්ත අප්‍රමාණ සත්වයින්ට අභය අවෛරී බව දෙනවා කියලා බුදු පියාණන් වහන්සේ වදාලා ඒක නිසා ඒක මහා දානයක් හැටියට සනාතන ඒ අනිත් ශ්‍රමණ බ්‍රාහ්මණයින් පවා පිළිගන්න දෙයක් හැටියට දක්වලා තිබෙනවා ඒ වගේම තමයි භාවනාමය ඒකෙදිත් ඒ මෛත්‍රී ආදී සිතිවිරවල තිබෙන ඒ ශක්තිය ලෝකයාට විසිරුවලා අරන ශක්තිය ඒක විශාල පුණක් තිබෙනවා ඔවිදී මේ පුණ්‍ය ශක්තිය ඇත්ත වශයෙන්ම මේකත් එක්කම යන එක තමයි කුසල කියන එක මේ පින්න තුන් කොටිනුත් අහලා තියෙන කුසල් අකුසල් ඔය වචන දෙක බොහෝ විට සමානාර්ථ වශයෙන් උත්ය දෙනවා නමුත් සාමාන්‍ය වශයෙන් අපිට කියන්න පුළුවන් කුසල් අකුසල් කියලා කියන්නේ අර දක්ෂ කියන අදහස තියෙනවා පින් කිරීමේ දක්ෂ බව ඒ වගේම සංසාරයේ තමන්ගේ ඉදිරි ගමන පිළිබඳව දක්ෂාකාරයෙන් ක්‍රියා කිරීමට පුළුවන් ආකල්පයක් සිතිවිල්ලක් ඇති කර ගැනීමයි. ඒක මේ පින්නතුන් දන්නවා. ලෝභ ද්වේෂ මෝහ කියන ඒ කෙලෙස් ඈතට තල්ලු කළා. අලෝභ අදෝස අමෝහ කියලා කියන හිතිවිලි මතු කරගෙන තමයි කෙනෙක් පින් කරන්න ඕනේ. ඉතින් පින් පිළිබඳව තවත් ඇතම් තැනක දක්වනවා දස පින් කිරියවත් කියලා. මේ පින්නතුන් කොතිකුත් අහලා ඇති. දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යා වච්චාපචායංච දේශනා සුති දිට්ඨිජු කියලා විදිහට දක්වනවා ගාථාවකින්. එතන කියවෙන්නේ මේ ප්‍රකටවම තියෙන පින් කිරීමේ මාර්ග. පුණ්‍යක්‍රියා වස්තු කියලා කියන්නේ පින් කිරීමේ අරමුණු. එහෙම නැත්නම් ඒවට උපකාර වෙන මාතෘකා. දාණය, සීලය, භාවනාව, ඊළඟට පින් දීම, පින් අනුමෝදන් වීම, වත්තිපත්තානුමෝදනා, ඊළඟට වතාවත් කිරීම, ඊළඟට ගරු කටයුත්තන්ට ගරු බුහුමන් කිරීම, ධර්මයේ දේශනා කිරීම, ධර්මයේ ඇසීම, ඔය විදිහට පින් දස පින් කිරියවත් කියලා එකක් කොටසක් දක්වනවා. ඔය කොයි ආකාරයෙන් කළත් අපේ මිචිත්ත සන්තානේ ඇති කරගන්නේ යම්කිසි ශක්තියක් මේක. මේ ශක්තිය සංසාරයේ දීර්ඝ කාලයක් ඒ සත්වයින්ට උපදි සම්පත් කියලා කියන භවයට උපකාර වන, ජීවිතයට උපකාර වන අනෙකුත් ශක්තියින් ආයු වර්ණ ආදී දේවත්, ධන සම්පත්ති, භෝග සම්පත්ති, අකියාපු පරිවාර සම්පත්ති, ඔය හැම දෙයක්ම ළඟා කර දෙන ශක්තියක් විනේ තිබෙනවා. අවසාන වශයෙන් මේ පරමාර්ථ තමන්ගේ යම්කිසි පරමාර්ථයක්, අදිෂ්ඨානයක්, ප්‍රණිදියක් කියලා කියන ඒ ඉලක්කයක් තබාගෙන හිටියනම් ඒකත් ඉෂ්ට කරන ගතියක් මේ පිණේ තියෙනවා. ඒක නිසා මේ බුදු පියාණන් වහන්සේ අරතරන් ලෝකයේ තියෙන උතුම්ම සම්පත්තිය හැටියට, සංසාරික සත්වයාට තිබෙන ලොකුම සම්පත්තිය හැටියට, ඊතර උනන්දු විය යුතු දේ හැටියට දක්වන්නේ පින. ඒක නිසා තමයි ඒ වගේම දැන් මෙතනත් කියවෙනවා පින සුළු හැටියට සලකන්න එපා. ඒවා එකතු වෙනවා. පිනට පින එකතු වෙනවා. එකතු වෙලා ගිහිල්ලා මේවායි ඒ පුණ්‍ය ශක්තිය වැඩෙනවත් එක්කම මේ පුද්ගලයාගේ විශාල පරිවර්තනයක්. කොටිම කියතොත් අපේ මේ ජීවිතය, මේ උත්පත්තිය, මේ දැන් තියෙන සැනසිල්ල, මේ ලැබුණේ පිනයි කියලා හිතා ගන්න ඕන. අපිට නොපිනුනට මොකද අතීත පින? ඒකට ඒ පින ජීවල කාබාසිනිය කරනවාද? එහෙම නැත්නම් තවත් පිනට හිත යොදලා අපේ මේ සාංසාරික පැවැත්ම මේක සාර්ථක ජීවිතය තුලින් ඊළඟට නිවන් කරාගෙන යනවාද කියන එකයි අපි කල්පනා කරගන්නවා, අපි තීරණය කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට බලනකොට බුදු පියාණන් වහන්සේ මෙතන දක්වනවා අර ලෝකයේ නොයෙකුත් වටිනාකම් අතර ඒක එක කාලවල වෙනස් වෙනවා. මේ රන් රිදී ඒවයි මිල වෙනස් වෙනවා. මුදල් නෝට්ටු එක රැයින් සමහර විට අවලංගු වෙනවා. ඒ විදිහේ තත්ත්වයක් ලෝක සම්මත ධනවල, ධන සම්භාරවල තිබෙන්නේ. ඒවා එහෙම තිබුණත් ඊළඟට නිධාන හැටියට තිබෙන දේවල් සමහර විට අර කියාපු විදිහට හොරුන්ට, රජුන්ට, ගින්නට, ජලයට එහෙම අහුවෙලා විනාශ වෙලා යනවා. නමුත් මේ අපේ චිත්ත සන්තානයේ ගොඩනගා ගන්න පුණ්‍ය ශක්තියයි අපට අවසානයේ උපකාරවත් වෙන්නේ. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල දක්වලා තිබෙනවා මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ත සුකස්සේතම් භික්කවේ අධිවචනං ඉට්ඨස කන්තස පියස්ස මනාපස්ස යදියං පුඤ්ඤානි කියලා. මහණෙනි, පින් කියන දෙයට බය වෙන්න එපා කියලා. පින් කියන එකට බය වෙන්න එපාය. මොකද පින කියලා කියන්නේ තමන්ට ඊතාමත්ම ප්‍රියමනාප, තමන් ඊතාමත්ම බලාපොරොත්තු විය යුතු විදිය සතතටම කියන වෙන නමක් කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දක්වනවා. එහෙම දක්වන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ තමන්ගේ ප්‍රත්‍යක්ෂයම ආශ්‍රය කරගෙනයි මේ දේශනාව කළේ එතෙන්දී. මම දන්නවා මම මෙහෙම කියන්නේ මම ඒක ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසාය. මොකද බෝධිසත්ව කාලයේදී දීර්ඝ කාලයක් තිස්සේ මම සංසාරේ එකතු කර පින්වල ආනිසංස මම අද්දුටුවා. ඒක නිසායි මම මේ අද්දුටු සත්‍යයක් ප්‍රකාශ කරන්න කියලා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාලා ඊළඟට ඒකට නිදර්ශනයකුත් දක්වනවා එතන. මම සත් අවුරුද්දක් මෛත්‍රීසිත වඩලා කල්ප හතක් ඇති වෙයි නැති වෙන තාක් මම බ්‍රහ්ම ලෝකවල ගත කළා. ඊළඟට ඒ හත් අවුරුද්දක් මෛත්‍රී සිත වැඩිීමේ, මෛත්‍රී භාවනාව වැඩිීමේ ආනිසංස වශයෙන්ම 36 වාරයක් ශක්‍ර දේවේන්ද්‍රයා වුණා. නොඑක් සිය ගණන් වාර චක්‍රවර්ති රජකම ලැබුවා. ප්‍රදේශ රාජ්‍ය රජකම් ලැබූ වාර ගන්න අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ තරමට විශාල ආනිසංස සමූහයක් මම නෙලා ගත්තා කියලා බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රකාශ කළා කියනවා. ඊළඟට ඒ විපාක ඒවායි ආනිසංස භුක්ති විඳින අවස්ථාවල මම ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවා මට මේ විතරම් සම්පත් ලැබෙන්නේ කොහෙන්ද, මොකක් නිසාද කියලා. අන්න එතෙන්දී හකුළුවන ආයි මෛත්‍රීසිත ගැන කිව්වට මොකද ඊට වඩා ගැඹුරු දෙයක් එතන තිබෙනවා. මේ සියල්ලම දාන, දම, සංයම කියලා කියන ප්‍රතිපatti තුනක ප්‍රතිඵලයයි. දානීය කියන එක දන් දීමයි. දම කියලා කියන්නේ ඉන්ද්‍රිය දමනයයි, සීලාදිය. සංයම කියලා කියන්නේ චිත්ත සංවර කර ගැනීම, භාවනාවට අදාළ දෙයක්. ඒකට මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා තුල අර දන් දීමේ සිතත්, ඊළඟට ඒකට උපකාර වන සීලයත්, මේ හැම එකක්ම වැඩෙනවා. මෙතන පින කියලා කියනකොට මේ අර කියාපු ත්‍රිවිධ පුණ්‍යස්කන්ධේමයි තියි. දාණය, සීලය, භාවනාව. එහැම එකක් තුලින්ම ඇති වෙන ශක්තිය තමයි අර විදියට මහා ආනිසංස බුදුරජාණන් වහන්සේට ගෙන දුන්නේ. ඒ විදියටම අපි කල්පනා කරන්න ඕන අපේ එදිනදා ජීවිතේ. නොයෙකුත් විදියේ ඉලක්ක තියෙන්න පුළුවන්, පරමාර්ථ තිබෙන්න පුළුවන්. නමුත් ඒ හැම එකක්ම සාමාන්‍ය ලෝකයේ ඔය ලොකුවට ගන්න ඒවා මේ ජීවිතේට පමණයි, తాවකාලික දේවල්. නමුත් දීර්ඝ කාලයක් සංසාරේ යන්න වෙන නිසා කෙනෙකුට උපකාර වෙන්නේ ඇත්ත වශයෙන් තමන්ගේ චිත්තසංතානිය තන්පත් කරන ධන නිධානයයි. ඒකයි මේ බුදු පියාණන් වහන්සේ පින හැටියට දක්වලා තිබෙන්නේ. ඒ වගේම බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල දක්වනවා මේ කියාපු පින්කම් තුන අතුරින් මේ පින්න තුන තහල ඇතිකොතිකුත් දානමය පුණ්‍ය කර්මයට වැඩිය සීලමය පුණ්‍ය කර්මය උසස්. ඊටත් වැඩිය භාවනාමය පුණ්‍ය කර්මය උසස්. ඊළඟට දානීය පිළිබඳව පවා ඒකෙත් නොයෙකුත් මට්ටම් තිබෙනවා. ඒකත් මේ පින්නතුන්ට ඇත්ත වශයෙන්ම ගැන සැලකිලිමත් විය යුතු දෙයක්. අර දානීය දෙන අවස්ථාව ගැන කිව්වා වගේම දානියක් පිරිනැමීමේදී දෙන පින්වතාගේ, ඒකට කියනවා දායක සම්පත්තිය කියලා කියනවා, දායකයාගේ නියම දායක බව. ඊළඟට දෙය ධර්ම සම්පත්තිය කියලා කියන්නේ දෙන දෙයි ධාර්මික බව, පිරිසුදු බව, සුදුසු බව. ඊළඟට ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියලා කියන්නේ පිළිගන්න පක්ෂයේ ගුණ සම්පත්තියයි. මේ කියාපු කාරණා තුනින් සම්පූර්ණ පින තමයි දානමය පුණ්‍ය කර්මය උත්කෘෂ්ඨ ප්‍රණීත උසස් පිනක් හැටියට සැලකෙන්නේ. ඒව ගැනත් සැලකිලිමත් විය යුතුයි. මොකද තමන් දුස්සීලව ඒ වගේම නොයිකුත් විදියේ කිලිටි අදහස් වලින් මිත්‍යා දෘෂ්ටි වලින් හිත පුරවාගෙන ලෝකමාන්‍යයට දෙනවා නම් ඒක ඒ පැත්තෙන් දායක පැත්තෙන් ඒක අපිරිසිදුයි. ඊළඟට දෙන වස්තුව පිළිබඳවත් ඊසි කළ දාන්න වගේ නොවටනා දෙයක්, එහෙම නොවටනා කියලා කියන්නේ තමන් අහක දාන දෙයක් ඒ විදිහට දමල ගහන්න වගේ දුන්නොත් එතනත් ඒ දෙන දේ වස්තුව, එහෙම නැත්නම් තමන් අධාර්මික අන්දමින් උපයාගත්තු දෙයක් දුන්නොත් දෙය ධර්ම සම්පත්තිය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රතිග්‍රහක සම්පත්තිය ගැන බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා ලබා ගන්න පක්ෂයේ ගුණ සම්පත්තියයි. ඒක බොහෝ විට දුරටම බුදු පියාණන් වහන්සේ විග්‍රහ කළ තියෙන ඇතම් සූත්‍ර දේශනාවල. ඇතම් විට මේ පින්නතුනත් අහලා ඇති. දැන් ඔය පුද්ගලික දාන ක්‍රම 14ක් දක්වලා තියෙනවා. පුද්ගලයින් 14 දෙනෙකුට දෙන දානයේ ආනිසංස විවිධ වෙන හැටි, වෙනස් වෙන හැටි. අවම මට්ටමින් ගත්තාම 30 දෙන දානයක පවා 100 ගුණයක් ආනිසංස තියෙනවා කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දක්වනවා 30 දෙන දෙයකට වඩා මනසින් දියුණු පුතග්ජනෙකුට, හැබැයි දුස්සීලයි. දුස්සීල පුතග්ජනෙකුට දුන්නාම ඒ 1000 ගුණයක් ආනිසංස සම්පන්නයි. ඊළඟට සිල්වත් පුතග්ජන සාමාන්‍ය පුද්ගලයෙකුට දුන්නාම ඒක 100000 ගුණයක්, 10000 ගුණයක් ආනිසංස ගෙන දෙනවා. ඊළඟට කියනවා වෙන ශාසනවල නමුත් වීතරාගී, ඒ කියන්නේ රාගය ඉවත් කරලා තම තමන්ගේ භාවනාව මගින් හිත උසස් තත්වයකට පත් කරගත්තු ඔය තාවසාදීන්ට දෙන දාණය කෝටි ලක්ෂයක් පමණ ආනිසංස දෙනවා. එතන ඉඳලා ඊළඟට කියන්නේ ලෝකෝත්තර තත්ත්ව ලැබුවා ය පිළිබඳව. එහෙම නැත්නම් ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්නට සූදානම් වන සෝවාන් තත්ත්වයට, සෝවාන් වීමේ මාර්ගයට පිළිපන්නායට ඔය අෂ්ටාරි පුද්ගල සංගරත්නය ගැන එහෙම කියනකොට කියන්නේ අන්න ඒ වගේ. එහෙම ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා අවසාන වෙන්නේ මහරහතන් වහන්සේ කෙනෙකුට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, සම්මා සම්බුද්ධ බුදු පියාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙනකොට අන්නේ ඒවා ගැන කියන්නේ අසංඛේය අපමෙය කියලා. ඒවා ප්‍රමාණ කරන්න බෑ කියලා කියනවා. ප්‍රමාණ කරේ අර මුල කියාපු 3-4 දෙනා පිළිබඳව පමණයි. ඒ තරම් පුදුම විදිය ආනිසංස සම්පූර්ණයක්, පුණ්‍ය ධාරා සමූහයක් මේ පින පින් සිතවිල්ල තුලින් ගලාගෙන එන බවයි බුදු පියාණන් වහන්සේ නිතරම අවධාරණය කළ දක්වලා තිබෙන්නේ. ඊළඟට අනිත් පැත්තට දක්වනවා ඒ වගේම සංඝගත දක්ෂිනාවන් පිළිබඳව. මේ පුද්ගලික දාණයට වඩා වඩා ආනිසංස සම්පන්නයි සංඝගත දක්ෂිනාව කියලා. ඒකදී දාන 7ක් ගැන දක්වනවා. මූලික වශයෙන් එතන දක්වනවා බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේ බුද්ධක් ප්‍රමුඛ සංඝයාට දෙන දාණය ඉතාමත්ම ආනිසංස සම්පන්නයි. ඊට වඩා අඩුයි බුදු පියාණන් වහන්සේ පිරිනිවයට පස්සේ දෙන භික්ෂු භික්ෂුණී සංඝයාට දෙන දාණය. ඊළඟට භික්ෂු සංඝයාට, භික්ෂුණී සංඝයාට ඔහොමම ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා දැන් ඉතින් අර මුල හරියට වඩා අග හරියයි අවධාරණය කිරීමයි දැන් බොහෝ විට සිරිත තියෙන්නේ. නමුත් අපිට හිතා ගන්න තියෙන්නේ ඒ සංඝගත දක්ෂිනාවේ පවා ගුණ සම්පත්තිය 90යි මේ දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් අවමට්ටමින් ගියත් ඒ කානිසංස සම්පන්න තමයි. නමුත් අපි උත්සාහවත් වෙන්න ඕන දායක පින්නතුන්ට හැකි තාක් දුරට ඒ පින සම්පූර්ණ කරලා දෙන්න. ඉතින් ඊයින් අපිට ඒක හිතා ගන්න පුළුවන් ඇතැම් විට බුදු පියාණන් වහන්සේ උපමාවක් ආශ්‍රයෙන් දක්වලා තියෙන ආකාරයට මේ පින් කිරීමට කෙතක් තිබෙනවා. ඒක තමයි මේ ගුණ සම්පත්තියෙන් යුක්ත අය පුණ්‍යක් හෙත්තන් අනුත්තරන් කියලා සංඝයා වහන්සේලා හඳුන්වලා තියෙන්නේ මේක පින් කෙතක් වගේ. මොකද ඒ ಗುಣ සම්පත්තියෙන් යුතු අයට දුන්නාම තමයි ඒක ඊටාත්ම ආනිසං සම්පන්න වෙන්නේ. ඒක අර ගොවියාගේ උපමාවෙන් දක්වලා තිබෙනවා. දැන් ඇතම් කෙනෙක් වී මල්ලක් ගැසුවාම වී ඇටයක් වැටෙන්න පුළුවන් සරු බිමක වැටුණොත් ඔන්න ලොකු කොයම් පඳුරක් හැදෙනවා. අන්න ඒ වගේ තමා නොදැනුවත්ව නමුත් ලෞතුරු ගුණ ඇති කෙනෙකුට දානයක් පූජා කරන්න ලැබුණොත් පසේ බුදු කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට ඒක ඊටාත්ම පුදුම විදිය ආනිසංසක්තියක් ලබා දෙනවා. ඔය විදිහේ ධර්මතාවක් ලෝකයේ පවතින බය බුදු පියාණන් වහන්සේ ලෝකයාට මතක් කර දෙන්නේ. ඒක නිසාම තමයි අර සුළු පිනේ සුළු හැටියට සැලකන්නේ නරකයි. Tamanට හොඳට ශ්‍රද්ධාව තිබෙනවා නම් මේ අතීතයේ කතාන්තර ඒ ධර්ම සාහිත්‍ය කොටිකුත් සඳහන් වෙනවා. ඊටාත්ම දුගී අය තමන්ගේ ආහාරය සමහර විට පූජා කරනවා පිණ්ඩපාතයේ වැඩි භික්ෂුවක් වෙනුවෙන් සංඝයා වහන්සේ කෙනෙකුන් වෙනුවෙන්. ඒ තුලින් ලබන පින අර සමහර විට මහා ධනියක් ලබාගෙන හරියට ශ්‍රද්ධාවක් සම්‍යක් දෘෂ්ටියක් නැතුව ඒ වගේම අධාර්මික විදියට උපයාගත්තු ධනයකින් ලෝකමාන්‍යයට දෙන විශාල දානයකට වඩා ඒක සාර්ථකයි. නමුත් අර සම්මාදම් වට්ටෝරුව අනුව බලන කෙනාට නම් ඒක සුළු දෙයක්. අර කියාපු වගේ ඕක පරිසම් කරලා තියාගන්න කියලා නිග්‍රහ කරලා හැරිලා එන දෙයක්. නමුත් අර පුද්ගලයාගේ අර චිත්ත ශක්තිය අනුව ඒ දානයේ මහත් ඵලමානිසංස වෙනවා. අන්න ඒක දැනගෙන තමයි අර ඥානවන්ත දායක මහත්මයා මේ කතාවේ කියන ඒ විදියට ඒක එක පුද්ගලයා පිළිබඳව හිත දූෂ්‍ය කරගන්න නැතුව සමානාත්මතාවකින් යුක්තව ධාර්මිකව නිහතමානීව අර සම්මාදම් කටයුතු යෙදුණි. ඒ වගේම එතකොට පින් කරන පින්වතුන් හැමතිස්සෙම කල්පනා කරගන්න ඕන අපි පින් සිතකින් ජීවත් වෙන්න ඕන. පින් කරන්න අවස්ථාව සැලසුනහම ඒ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වන්නේ කල්ප තවම ඒකට සිත සකස් කරගෙන සිටීමෙනි. පුබ්බේව දානා සුමනෝ කියන එකේ ලොකු ගැඹුරක් තියෙනවා. දානයක් දෙන වෙලාවට විතරක් සොම්නස විතරක් නෙවෙයි අනිමට දන් දෙන්න මේකට අවස්ථාවක් උදා කරගන්න නැත්නම් කියන අන්නේ විදිහ හිතවිල්ලක් ඇතුව ජීවත් වෙන කෙනාට තමයි අවස්ථාව ආවම ඒක පැහැර හරින්න නැතුව ඒන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක ලෝකයාට දෙන දානයක් හැටියට පෙන්වුවට මොකද ඒක තුලින් සමහර විට ඒ දෙන වස්තුන් සමහර විට ඒ පුද්ගලයාට ඒ තරම් අවශ්‍ය නැති හැටියට පෙන්වන්න පුළුවන්. නමුත් ඒ දාන සංකල්පය තුල දාන චේතනාව තුලින් ඇති වෙච්ච චිත්ත ශක්තිය විශාලානි සංසනගා කර දෙන බවයි බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ. එතකොට ඒ දානීය වගේම තමයි අර කියාපු ශීලයක් අපි සුළු හැටියට සැලකන. දැන් මේ පින්වතුන් සමහර විට හිතන්න පුළුවන් මොකද්ද මේ පන්සිල් රකින්නවා කියලා කියන්නේ? ශික්ෂාපදයක් මේ සමාදන් වෙනවා. නමුත් ඒ පංචශීලයේ රැකීමත් නොරැකීමත් අතර වෙනස අපිට පේනවා. ලෝක සම්මත දැන් ලෝක සම්මත නෙවෙයි ලෝකේ ප්‍රකට ඇතැම් අය ඉන්නවා. දැන් මේ පින්වතුනුත් ඇතැම් අය අහලා තිබෙනවා ලෝක සාහිත්‍යයේ මේ ප්‍රාණඝාත ශික්ෂාපදය ගැන දන්නේත් නැතුව එහෙම නැත්නම් ඒ කියන්නේ තැකීමකුත් නැතුව මුළු ජීවිතේම ගත කරලා ලෝකයට කොයි තරම් විනාශකාරී දේවල් කරාද කියලා. අන්න ඒක අනුව අනිත් පැත්තට හිතන්න ඕන. අපටත් එහෙම දෙයක් කරන්න බැරි නෑ. ඒ තරම් ලෝකයට මහා භයානක අපරාධ තත්ත්වයක් අපිට ළඟා කර දෙන්නත් උනත් අපේ චිත්ත ශක්තිය තිවෙනවා. ඒ වෙනුවට අපි මේ මාර්ගයයි යන්නේ. එතකොට අන්න අර ශික්ෂාපදේ අනිත් පැත්ත අපිට පේනවා. බුදු පියාණන් වහන්සේගේ වචනේ සත්‍යතාව. අනන්ත අප්‍රමාණ සත්වයන්ට අභය දුන්නා වගේ. ඒ ශික්ෂාපදේ හරියට රකින්න කෙනා අනන්ත ප්‍රමාණ සත්වයන්ට අභය ලබා දුන්නා. ඉතින් ඊළඟට එතකොට දානමය සීලේ දැන් ලෝකයාගේ ඇගයුම් මට්ටමත් බුදු පියාණන් වහන්සේගේ ඇගයුම් මට්ටමත් අතර වෙනසක් තිබෙනවා. ලෝකයා අර ඇහැට පේන ලොකු දේවල් හැටියට සලකන දේවල් බුදු පියාණන් වහන්සේ ඒවා සුළු හැටියට ගොරෝසු දේවල් හැටියට සලකන ඊට වඩා ප්‍රණීත උසස් දේවල් තිබෙන බව දක්වනවා. ඒ වගේම තමයි දැන් දානියට වඩා සීලය උසස්ය කියනකොට කෙනෙකුට මේක සැක හිතෙන්න පුළුවන්. නමුත් මේන් පේනවා අර දානෙන් ආනිසංස පක්ෂය වගේම සීලේ තියෙන ආනිසංස පක්ෂය. දැන් අපි අර කියාපු නිදර්ශන යනුවත් කෙනෙක් එක්කෙනෙක් අර විදියට පංච සීලය රකින්නවනම් දෙන්නේ තුන් දෙනෙක් මුළු ජාතියක් රටක් ලෝකයක් කොයිතරම් වෙන විශාල වෙනසක් සිද්ධ වෙනවද? අන්න එතකොට කය වචනේ හික්මවා ගැනීම ඒක ලොකු පරිත්‍යාගයක්. සතෙක් මරන්න හිතෙනවා, හොරකමක් කරන්න හිතෙනවා, අනිකුත් ඒවා කරන්න හිතෙනවා. එහෙම එකක් තුලින්ම සමාජයටත් තමන්ටත් ගැහැටක් සිද්ධ වෙන්නේ. ඒ තමන්ට තාවකාලික සතුටක් එයින් ලැබුණත්, එයින් ලාභයක් ප්‍රයෝජනයක් ලැබුණත් ඒක පරිත්‍යාග කිරීමයි සීලය කියලා කියන්නේ. ඊළඟට භාවනාව ඊටත් වඩා උසස් කියලා කියනවා. භාවනාව නම් ලෝකයාට පෙතනක තේන්නේ සමාජ විරෝධී ක්‍රියාවක් හැටියට සමහර විට. මේ තරම් මේ ආර්ථිකය ගැන වගාවල් ගැන උනන්දු තිබෙද්දී මොකටද මේ කෙනෙක් භාවනා කරන්නේ කියලා හිතන්න පුළුවන්. නමුත් ඒ සිතක තුල ඇතිවන භාවනාමය ශක්තිය බුදු පියාණන් වහන්සේ දක්වනවා සමාජයට මුළු ලෝකයටම ශාන්තිය උදා කරන්න පුළුවන් එක පුද්ගලයෙකුගේ සිතිවිල්ලක් තුලින්. ලෝකයක් විනාශ කරන්නත් පුළුවන් අනිත් අතට ඒක පුළුවන් සිතිවිල්ලක් තුලින්. ඒකට තමයි මේ භාවනාව කියලා කියන්නේ සිත තනා ගැනීම, සිත සකස් කර ගැනීම. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව පිළිබඳ බුදු පියාණන් වහන්සේ පුදුම විදියට ප්‍රකාශ කරනවා එක දේශනාවකදී. ඒකට බුදු පියාණන් වහන්සේ පුදුම ඉතාමත්ම අලංකාර උපමා තුනකුත් දක්වනවා. මහණෙනි, මම ප්‍රකාශ කරන අය මෛත්‍රී චේතෝ විමුක්ති කියලා කියන මෛත්‍රී භාවනාව තුළින් ඇති කරගන්න උසස් සමාධි මට්ටමකට තමයි මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මුළු මහත් ලෝකයාට දිසා අනුදිසා වශයෙන් එහෙම ભેදයක් නැතුව උඩ යට සරස දස දිසා හැම පැත්තෙම මුළු මහත් ලෝකයටම සමානව එක හා සමානව මෛත්‍රී කරන්න පුළුවන් විදිහේ එක තැනකවත් බැඳෙන්නේ නැතුව වැට කඩලු කඩාගෙන යන විදිහ මහා පුදුම මෛත්‍රී සිතක් ඇති කරගත්තොත් කෙනෙක් ඒ මෛත්‍රී සිත ඒ මෛත්‍රී චේතෝ විමුක්ති සිත අර මුළු මහත් ලෝකයේ ලොකුට ඇහැට සලකන සියලුම දාන පින්කම් අභිභවලා ඒව යටත් කරලා ඊට වඩා ඉහළින් කැපී පෙනෙනවායි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කොයිතරම්ද කියතොත් ලෝකයේ තියෙන උපදි විපාක දෙනවා කියලා කියන්නේ පින්වතුනි දැන් අපිට අපි දන්නවා දැන් මේ ධන සම්පත් හොඳ ශරීරයක් ඇතිව රූප සම්පන්න බව ශක්තිය ඇතිව ওই කියන දේවල් තමයි උපදි සම්පත් හැටියට සලකන්නේ. ධන ධාන්‍ය නිලතල ඒවා ලබා දෙන ශක්තිය ඇති පින්කම් හැම එකකටම වඩා එහෙම නැත්නම් මෛත්‍රී චේතෝ විමුක්තියෙන් දහසයෙන් පංගුවක්වත් වටින්නේ නැත ඔය කියාපු දානමය පින්කම්. ඒ කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්ති කියලා අර මෛත්‍රියෙන් හිත දියුණු කරගත්තු පුද්ගලයාගේ සිතෙන් නැති කරගන්න ආනිසංස ශක්තියෙන් දහසයෙන් පංගුවක්වත් වටින්නේ නැ ඔය ලෝකේ ලොකුවට හැටියට සලකන දාන පින්කම්. ඒ විදිහටත් බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඉතින් ඒකට හොඳ උපමා තුනක් ඒ අනුව බුදු පියාණන් වහන්සේ දක්වනවා. හරියට කොයිතරම් අහසේ තරු තිබුණත් හඳ පායනකොට ඒ තරුවල ප්‍රභාව මැකිලා යනවා වගේ හඳ බබලන්නා වගේ මෛත්‍රී චේතෝ විමුක්ති අර සියලුම දානමය පින්කම් අභිභවලා දිලිසෙනවයි ආලෝකමත් බැබලෙනවයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම තවත් උපමාවක් දක්වනවා. හරියට සරත් කාලේ සූර්යා අහසට පැන නැගිලා මුළු මහත් අහසේ තියෙන අඳුරු කඳ ඉවත් කරලා බැබලෙන්න වගේ මෛත්‍රී චේතෝ විමුක්තිය සියලුම දානමය පින්කම් අභිභවලා බැබලෙනවයි. ඒ වගේම තුන්වෙනුව දක්වනවා. දැන් ඔය ඉරබටු තරුව කියලා තිබෙනවනේ අහසේ තිබෙන තරුව අතරින් දීප්තිමත් තරුවක්. ඒක විශේෂයෙන් මෙතන දක්වන්නේ අලියම් කාලේ ඉරබටු තරුව අහසේ බැබලෙන්න වගේ අර මෛත්‍රී චේතෝ විමුක්ති කියන උසස් භාවනා தত্ত্বය සියලුම අර උපදි සම්පatti ගෙන දෙන පින්කම් අභිභවලා දිලිසෙනවයි කියලා. අන්නෙන් අපිට පේනවා එතකොට මේ පින්න කියන එක තුන් ආකාරයේ පින්ෙන් අපි ක්‍රමක්‍රමයෙන් මෙතන ප්‍රගතියක් තිබෙනවා. දානෙම ගැලිලා ඉන්නේ නැහැ. බොහෝ දෙනා තුල දානය දීමේ තියෙන්නේ අර සාංශාරික වශයෙන් භවභෝග සම්පත් ලැබීම. ඒක වෙනද සංකල්පයක් වගේ. වාණිජ සංකල්පයක්. ඇත්ත වශයෙන් රහත් උනත් කෙනෙකුට පින අවශ්‍ය වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන දෙවියන්ටත් මම කියනවායි දෙවියන්ටත් අර සුමනා දේවියට දේශනා කර දේශනාවක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මිනිසෙයින්ටත් පින් උපකාර වෙනවා, දෙවියන්ටත් පින් උපකාර වෙනවා, පැවිද්දන්ටත් උපකාර වෙනවා. එසේ නමුත් මේ පින කියලා පොදුවේ කිව්වට මොකද අපි හිතන්නේ නරකයි මේ දානමය පින්කම් වලම ගැලිලා ඉන්නවා කියලා. ඒ දානය තුලින් ඇති කරගන්න ඒ ශක්තිය ඊළඟට ඒක ගෙනියන්න ඕන සීලමය පින්කම් කිරීමට. ඊළඟට සීලය තුලින් මේ කය වචන හික්මවා ගැනීමෙන් ලබාගත්ු විවේකය ඒ ඉඩවර අපි යොදා ගන්න ඕන භාවනාවට. ඒ තුලින් තමයි අර තාමත්ම ප්‍රණීත කුසල කියලා කියන භාවනාමය කුසලය අපට චිත්තසංතානී තන්පත් කරගන්න පුළුවන් වන්නේ. අන්න ඒ විදිහේ භාවනාමය කුසලයක සත් අවුරුද්දක් ඒ විදිහේ කුසල් සිතක් වඩා ගැනීම ආනිසංසයි බුදු පියාණන් වහන්සේ අපි අර කලින් සඳහන් කළ දේශනාවේ දැක්ුවේ. අවුරුදු 7ක් මෛත්‍රී සිතක් වඩලා කල්ප 7ක් බ්‍රහ්ම ලෝකවල ඉපදිලා 36 වාරයක් චක්‍ර දේවේන්ද්‍රයා වෙලා තවත් අනේක සිය නොඑක් සිය ගණන් වාර චක්‍රවර්ති රජකම් කළා. තවත් සීමාවක් කියන්න බැරි තරම් රජකම් ආදී තීදී සම්පත් ලැබුවයි කියලා කියන්නේ. අන්න අර මෛත්‍රී සිතේ ශක්තියෙන් ඔය අනුව අපට පේනවා. එතකොට මේ පින කියන එක බාහිර ලෝකයේ පේන අර ලෝකමාන්නයට කරන සාමාන්‍යයෙන් ඔය සමාජයේ කැපී පෙනෙන කරන දෙයක් නෙවෙයි. මේක අපේ චිත්තසංතානය හා සම්බන්ධ දෙයක්. අපි හොඳ සිතකින් පිරිසිදු සිතකින් අර කියාපු විදිහට සම්‍යක් දෘෂ්ටියක් ඇතිව ශ්‍රද්ධාව පෙරදරි කරගෙන තුනුවන් හමුවේ කරනවා නම් එහෙම නැත්නම් කරුණාව පෙරදරි කරගෙන දුගී මගී යාචකාදීන්ට දන් දීම ආදී යෙදෙනවා නම් අන්න ඒ තුලින් අපි අපේ චිත්තසංතානයේ අර ඊටාම සියුම් ආකාරයෙන් ඇතුළත් වෙනවා, එකතු වෙනවා. මේ එකතු වෙන දේවල් විපාක නොදී නැති වෙන්නේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. මම දේශනා කරනවායි මේ සංසාරයේ කරන ලද කර්ම ඒවාට අවශ්‍ය විපාක නොදී ඒවා ගෙවිල යන්නේ නැති කියලා. යම්කිසි ආකාරයකින් විපාක දෙනවා. යටත් පිරිසේ ඉන්න මේ පාප කර්ම වල බලය බිඳින්නවත් උපකාර වෙනවා. මේක අපි කරන කුසල්. එතකොට මෙන්න මේ විදිහට අපි මේ ඇත්ත වශයෙන් අපේ හිත්වල අපේ වචනවල නිතර එකතු වෙලා තියෙන ඕන වචන යුගලයක් තමයි පිනපව කියන එකත් කුසල් ලකුසල් කියන ඒවත්. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාපටිපාටියක් කරන්න තිබෙන වැඩක් ගැන හිතනකොට මේ පිනක් සිද්ධ වෙද පවක් සිද්ධ වෙද කියලා හිතන්න ඕන. මේක කුසල්ද අකුසල්ද කියලා හිතන්න ඕන. ඒකයි පළමුවෙන්ම ඇගැයුම් වාරය. මේකේ තියෙන මේකෙන් ලැබෙන ගණන, මේකේ අර මිල මුදල් අනුව ලෝකයේ සම්මත වටිනාකම් අනුව තමන්ගේ ක්‍රියාපටිපාටි විග්‍රහ කරන එක නෙවෙයි, බුද්ධ වචනයට අනුව සනාතන වටිනාකම් වලට අනුව අර කියාපු නොගෙවන රන් කාසියක් වගේ වෙන පින්නන ඒකට අනුව අපේ හිත විලි පවත්වන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකට කොයි විදිය ක්‍රියාමාර්ගයක් ආවත් දැන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ පින්නතුන්. දැන් මේ අවස්ථාවේ ආජීවශ්‍රංග ශීලයේදී ආජීවියක් ගැන කතා කළා, හොඳ ජීවිකාවක් ගැන. දැන් විශේෂයෙන්ම මේ කාලේ පින්නතුන් දන්නවා දැන් සමාජයේ ඉක්මනින් පොහොසත් වීමේ ක්‍රම කොතිකුත් විදිහේ අනියම් මාර්ග දක්වලා තිබෙන ඉක්මනින් පොහොසත් වීමට අර විදිහට සතුන් මැරීම, සතුන් මසට ඇති කිරීම, තව නොයෙකුත් අවියායද වෙනදාම්, මත්පැන් වෙනදාම්, වස විසඳලාම් ඔය විදිහේ දේවල් කරලා ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන්. නමුත් එබඳු ක්‍රියාමාර්ග ඉදිරිපත් වුණාම, ඒ වගේ එවැනි රස්සාවල්, රක්ෂාවල් ඉදිරිපත් වුණාම ඒක ඇත්ත වශයෙන්ම රක්ෂණයක්ද, රක්ෂාවක්ද ඉන් වෙන්නේ, ආරක්ෂාවක්ද වෙන්නේ කියලා හිතන්න ඕන. අන්න එහෙම අපේ සිතුම් පැතුම් බෞද්ධ ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කර ධර්මයට අනුව සකස් වෙනවනම් මේ භයානක විදියට ප්‍රපාතයට යන සමාජයේ යම්කිසි දියුණුවක් ඇති වෙන්න පුළුවන්. මොකද බොහෝ දෙනා කෙටි මාර්ග සොයාගෙන යන්නේ. නමුත් අර පින්පව් කුසල් අකුසල් කියන ඒ ඇගැයුම්, ඒ වටිනාකම් අනුව අපේ ක්‍රියාපටිපාටිය සකස් කරගන්නවනම් අන්න එතකොට හැම තිස්සෙම තමන්ගේ ශීලය ආරක්ෂා කර ගැනීමට අවස්ථාවක් වෙනවා ඒක. මේ ශීලය කියන එක මේ එක එක ශික්ෂාපදයක් තුළ විශාල ශක්තියක් තිබෙනවා. ඒ වරකින්න රකින්න තමන්ගේ සිත ඒකට අනුරූපව ඒකට ගැළපෙන සිතිවිලි සමූහයක් එක්කම යනවා. ප්‍රාණඝාතයෙන් වැළකෙන අවස්ථාවේක මෛත්‍රී සිත, අවිහිංසාව, ඒ විදිහේ වටිනා ගුණ ධර්ම රාශියක්, හොරකමින් වැළකෙනකොට ඒ අවංක බව, අනිකුත් දේවල් පිළිබඳවත් එහෙමයි, මත්පැන් ඉවත් වෙනකොට ඒ අන්නර තමන්ගේ ලබාගත්තු මනුෂ්‍ය සිත, සිතෙන් ගත හැකි උපරිම ප්‍රයෝජනය ගන්න ශක්තියක් ඇති කරගන්නවා. ලෝකයාටත් ඒ වගේම අභය දෙනවා. ලෝකයාට පැමිණෙන්න පුළුවන් ගැහැටින් ලෝකයා මුදා ගන්නවා මේ ශික්ෂාපද තුලින්. ඒ වගේම තමයි භාවනාමය සිත, ඒ සිතිවිල්ල, ඒ සිතිවිලි මේ විශ්වයට එකතු වෙන එක්තරා ආකාරයකින් සියුම් ආකාරයකින්. ඇතැම් විට ඒ සිතිවිල්ල තුලින් අනිත් අයටත් අනිත් අයගේ සිතිවිලි පිළිබඳ යම් කිසි වෙනසක් පවා සිද්ධ වෙනවා. ඒ නැතත් ඒක ඒයි පුණ්‍ය ශක්තියයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. තමන්ගේ සිත තුළ ඇති වෙන ඒ පිණේ, ඒ පුණ්‍ය චේතනාවේ විපාකයම තමයි තමන්ට අනාගතයේදී අවසාන වශයෙන් අර බුදුපසේ බුදු කිය රහත් කිය ආදී ඒ තත්ත්වවලට පවා පැමිණෙන උපකාර වෙන්නේ. අන්න ඒක නිසා මේ පින්නතුන් මේ ගාථාව වගේම මේ කථාන්තරයත් තම තමන්ගේ ජීවිතයේ මේ කථාන්තරයෙන් දක්වන ආදර්ශ තමන්ගේ ජීවිතයට ලං කරගෙන මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදා ලෝකයට හිලි කර වදාළ නියම වටිනාකම් අනුව ජීවිතය සරස් කරගන්න උනන්දු වෙන්න ඕන. පින් සිතක්, කුසල් සිතක් ඇතුව සිටිනවා නම් හැම කෙනාටම දවස පුරා පින් උනනවා. එපමණක් නොවේ ඒක පින් කරන කෙනා පිළිබඳව මුදිතාවක් ඇති කරගෙන ඒ විශාල කුසලයකුත් ඒක රැස් කරගන්න පුළුවන්. පින පමණක් නොවේ පින් කරන තැනැත්තා දිහා බලලා මුදිතාවක් ඇති කර ගැනීම. අර සිතානන් ඒක කරගෙන නැහැ. නමුත් ඊ දෙනෙක් සතුටු වෙන්නේ නැද්ද අර මිනිස්සයා අර විදියට බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට එක රැයින් දානයක් සංවිධානය කළ දුන්නා. අන්න ඒක අනුව ඒ දානය අනුමෝදන් වීම තුලනුත් විශාල ආනිසංස ලබා ගන්න ඇති අනන්ත ප්‍රමාණ සත්‍ය. අන්න ඒ විදිහට කල්පනා කළා අපි ඇත්ත වශයෙන්ම අපේ නියම නුවණ, නියම දක්ෂකම තියෙන්න ඕනේ ඔන්න ඒ කුසල් පිළිබඳ එකයි. කුසලය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ලෝකේ ලෝක සම්මත දක්ෂකම නෙවෙයි, බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට සංසාරේ තමන්ගේ ගමන අපාය මාර්ගයෙන් ඉවත් කරගෙන සුගති මාර්ගය ඔස්සේ නිවන් කරා යන ඒ ගමනෙහි දක්ෂ වීමයි කුසලය කියලා කියන්නේ. ඉතින් කුසල් අකුසල් පින් පව් කියන වචන දෙක අනුව ඒ වචන යුගල අනුව අපේ ජීවිත චර්යාව සකස් කරගන්න මෙන්න මේ දේශනාවත් උපකාර කරගන්න කල්පනා කරගන්න ඕන. අද මේ දවසේ මේ පින්වත් පිරිසත් ඒ මට්ටමින් යම් යම් සීලයක පිහිටලා සීල් සම්මාදන් වෙලා සීල් සමාදන් වීම වගේම තමයි මෙතනත් කියන්නේ. ඒ අපි ඒ උදේ ආවේ මේ පැත්තේ සීල් සමාදන් කරන්න. ඉතින් ඒක සාර්ථක වුණ බව පේන හුඟක් දෙනෙක් සීල් සමාදන් වුණා. දැන් මේ අවස්ථාවේත් සීල් සමාදන් වුණා. ඉතින් අන්න ඒ වගේ අපි කල්පනා කරන්න ඕනේ මේකෙන් මේ තුලින් තමයි ලෝකයාට යහපතක් සැලසෙන්නේ, Tamanටත් යහපතක් සැලසෙන්නේ. ඒකට අද මෙතික් මේ වේලා පැයක් පමණ බුදු පියාණන් වහන්සේගේ වටිනා ගාථා ධර්මයකුත් ඒකට අදාළ වටිනා ආදර්ශමත් කතාවකිනුත් ආශ්‍රයෙන් අපි තුන්වන් කෙරේ ශ්‍රද්ධාවේ පිහිටලා ඒ වගේම ශ්‍රද්ධාව අනුව උපකාර වෙන අනිකුත් ඒකට අපේ සිත තැන්පත් කරගන්න උපකාර වෙන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන කාරණා වලට අවශ්‍ය වෙන විදිහේ ධර්ම දේශනාවකට සම්බන්ධයෙන් ලැබුණ මේ ධර්ම දේශනාවෙන් කියවුණු කාරණා මූල ධර්ම අනුව අපගේ ජීවිතත් සකස් කරගෙන ඇති තාකිගමනි මේ අති භයානක සංසාරයෙන් අත්මිදිලා බුදු පියාණන් වහන්සේ ලෝකයාට දක්වා වදාළ ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදෙන උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ ධර්ම ශ්‍රවණය ආනිසංසයත් අපට ඒකාන්තයෙන් හේතු වාසනා වේලක් ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. ඒ වගේම සම්‍යක් දෘෂ්ටිකයේ දිව්‍ය බ්‍රහ්ම රාජානන් මහන්සියලා ඇතුළු යම් තාක් අවීචේ සිට අකමිටා දක්වා අපේ ඥාතීනුත් ඇතුළු යම් කෙනෙක් පින් අනුමෝදන් වෙන්න කැමති නම් මේ හැම දිනෙකමත් අප විසින් මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මේ වශයෙන් රැස් කරගත්තු කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් හැකිතාක්මනේ සිළු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන සැනසෙත්වා කියන ඒ ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියලා පින් දෙන්න. එත්තාවතා චම්හිහි සම්භතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා ච භුම්මට්ඨා දීවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දීවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දීවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හුන්තු සබ්බේ පිපන්නෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්ප දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛි භවන්තිති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛි භවන්තිති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.